SBS live streams and podcasts are supported by advertising.
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
මෞබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද ඔක්තෝබර් මාස 24 වෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් පිළිබඳව අවධානය යොමු කරන මෞබිමෙන් පුවත් විශේෂාංගයයි මේ. ඊයේ දවසේ ඇමරිකානු තානාපති කාර්යාලයේ අරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මත අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්න කියලා ඇමරිකානු පුරවැසියන්ට නිකුත් කරපු නිවේදනය සම්බන්ධයෙන් ඊයේ ටිකක් වැඩි කතාබහක් සිද්ධ වෙලා තිබුණා. ඒ අනුව අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන ඉලක්ක කරලා කිසියම් ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් බවට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ හින්දා ඒ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්න කියලා තමයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ලංකාවේ රැඳිලා ඉන්න ඇමරිකානු ජාතිකයන්ට දැනුම් දුන්නේ. එතකොට මේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිකුත් කරපු අනතුරු ඇඟවීම් මත පදනම් වෙලා බ්‍රිතාන්‍ය රජයත් ශ්‍රී ලංකාවට සංචාරක උපදෙස් යාවත්කාලීන කරලා තිබුණා. ඒ අනුව සංචාරක උපදේශනයේ මත පදනම් වෙලා බ්‍රිතාන්‍යත් මේ පියවර ගත්තා කියලා තොරතුරු වාර්තා වුණා. ඒ වගේම කොළඹ රුසියානු තානාපති කාර්යාලයත් ලංකාවේ ඉන්න රුසියානු ජාතිකයන්ට දැනුම් දීමක් කළා. ඒ අනුව උන් කිව්වේ අවධානයෙන් ඉන්න විශාල විදිහට පිරිස් ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින්න කියලා. කොමනත් ඊශ්‍රායලයත් ඊට පස්සේ මේ තත්ත්වයන් මත පදනම් වෙලා ශ්‍රී ලංකාව ඉන්න ඊශ්‍රායල ජාතිකයන්ට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයත් විශේෂ දැනුම් දීමක් කරලා තිබුණා. ත්‍රස්ත ප්‍රහාරයක් සිද්ධ වෙන්න පුළුවන් නිසා ශ්‍රී ලංකාවේ සමහර සංචාරක ප්‍රදේශවලින් වහම ඉවත් වෙන්න කියලා ඔවුන් කිව්වේ. ආරුගම්බේ වගේම ශ්‍රී ලංකාවේ දකුණු බටහිර කලාපවල තියෙන විරලාසන්න ප්‍රදේශවලට අදාළව ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලයේ මේ අනතුරු ඇඟවීම නිකුත් කරලා තිබුණා. ඒ වගේම ඔවුන් කිව්වා ඊශ්‍රායල ජාතිකයින්ට සුපරීක්ෂාකාරී වෙන්න, විශාල වශයෙන් සාමූහික වශයෙන් එක් නොවි කටයුතු කරන්න කියලා සඳහන් කරා. කොමනත් මේ එල්ල වෙන්න පුළුවන් ත්‍රස්ත අවධානමේ ස්වභාවය පිළිබඳව ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය විශේෂ සඳහනක් කරලා තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකා රජය පැත්තෙන් කිව්වා දැන් දින කිහිපයක ඉඳලා මෙවැනි තොරතුරක් වාර්තා වුණා, මේ පිළිබඳව ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු වෙලා තිබුණා, ඒ හින්දා ආරක්ෂාව දැඩි කරලා තිබුණා කියලා ශ්‍රී ලංකාව රජය පැත්තෙනුත් ඒ පිළිබඳව අදහස් පළ කරමින් සඳහන් කළා. මේ අරුගම්බේ ප්‍රදේශයේ වෙසෙන ජනතාවත් සඳහන් කළා පොලිසිය ආරක්ෂකංශ ආරක්ෂක විධිවිධාන යොදා තිබෙන නිසා ප්‍රදේශවල ආරක්ෂාවට ගැටලුවක් නොමැති බව. නමුත් වැඩි වශයෙන් ආරක්ෂක නිලධාරීන් තමන්ගේ ඇඳුමෙන් ඒ ප්‍රදේශවල ගැවසීම් පදනම් කරගෙන ඇතැම් සංචාරකයන් ඒ ප්‍රදේශය අතහැරලා වෙනත් ප්‍රදේශවලට ගියාය කියලා වාර්තා වෙනවා. ඊශ්‍රායල් ජාතිකයන් ගත්තට පස්සේ මේ අරුගම්බේ ප්‍රදේශයේ සර්ෆින් ක්‍රීඩාව නිසා වඩා ජනප්‍රිය ප්‍රදේශයක් ඊශ්‍රායල් ජාතිකයින් පැමිණිලා ඒ ප්‍රදේශයේ විශේෂයෙන් සාදාගත් ස්ථානයක නවා තැන් අරගෙන සර්ෆින් කරනවා, සර්ෆ් කරනවා. ඒ හින්දා එවැනි ස්ථාන හෝ ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කරලා ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියලා තමයි තොරතුරු වාර්තා වුණේ. ඒකට හේතුව ඊශ්‍රායලය ඒ කලාපයේ අනෙක් රටවල් සමග ඇති කරගෙන තිබෙන යුදමය තත්ත්වය හේතු කරගෙන ලංකාවේ ඉන්න ඊශ්‍රායල් ජාතිකයන්ට ඒ ආකාරයෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් තිබෙනවා කියලා ඇතැම් අංශ සඳහන් කළා. කොමනත් ඒ බොහෝ වන විට රටේ ආරක්ෂාව මේ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.
ආරුගම් ප්‍රදේශයේ තියෙනවා ඊශ්‍රායල් ජාතිකයන් විසින් ස්ථාපිත කරන ලද ගොඩනැගිල්ලක්, යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඉතින් මේ ස්ථානය සාමාන්‍යයෙන් මොකද ඊශ්‍රායල් ජාතිකයන් බොහෝ විට මේ ආරුගම් ප්‍රදේශයේ ඔවුන්ගේ ආකර්ෂණීය ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. පොතුවිල් සහ ආරුගම්බි කියන ප්‍රදේශය විශේෂයෙන්ම සර්ෆින් කියන ක්‍රීඩාවත් එක්ක බොහෝ ඊශ්‍රායල් ජාතිකයන් ඒ ප්‍රදේශයට කැමැත්තක් දක්වනවා. ඒ නිසා තමයි ඔවුන් මේ යම්කිසි වෙන්නු ස්ථානයක් ඒ ප්‍රදේශයේ ස්ථාපිත කරගෙන තියෙන්නේ. මේ නිසා ඒ ඊශ්‍රායල් ජාතිකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ නිසා යම් යම් පසුගිය දින කීපය තුළ යම් යම් තොරතුරු ලැබිලා තිබුණා මේ ප්‍රදේශයේ යම් යම් ආකාරයකට, විවිධ ආකාරයට යම් යම් ඒ ඊශ්‍රායල් ජාතිකයන්ට යම් ආකාරයක අනතුරක් වෙන්නට ඉඩ තියෙනවා කියන කාරණය.
ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඊයේ දවසේ අත්අඩංගුවට අරගෙන ඔක්තෝබර් 30 වෙනකම් රශ්මිත් බන්ධනාගාරගත කරන්න තීරණය කරලා තිබුණා. ලංකාවේදී එකලස් කරපු, ලියාපදිංචි නොකරපු BMW මෝටර රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේ. පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට හිටපු අමාත්‍යවරයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලබා දුන්නා. ඊට පස්සේ තමයි මේ අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදු කරේ. මේ තොරතුරු සොයා බැලීමෙන් පස්සේ මේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක් වූ එකක් බවටත් තොරතුරු වාර්තා වෙලා තිබුණා. කොමුණත් මේ මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලිසියේ දත්ත පද්ධතිය සමග පරීක්ෂා කිරීමේදී 2021 අවුරුද්දේ එංගලන්තයෙන් සොරකම් කරපු මෝටර් රථයක් කියලා තනාවරණය වෙලා තිබුණා කියලා තොරතුරු වාර්තා වුණා. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් කරුණු දක්වපු ඔහුගේ නීතිඥයන් සඳහන් කරේ මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරපු එකක් කියලා සඳහන් කරත් ඒ සොරකමට තමන්ගේ සේවාදායකයා සම්බන්ධ බවට ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා ඔහුට මුදල් විශුද්ධ කරන පනත යටතේ චෝදනා පවත්වගෙන යන්න බෑ කියලා, ඒ හින්දා ඕනම කොන්දේසියක් යටතේ තමන්ගේ සේවාදායක අපමත මුදා හරින්න කියලා නීතිඥවරයා ඉල්ලා හිටියා. කොමුණත් මේ දෙපාර්ශ්වයේම කරුණු සලකා බලපු විනිසුරුවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියම කරා. කොමුණත් කොළඹ සුපිරි හෝටලයක රථවාහන අංගනේ කා පාක් එකේ සැක කටයුතු විදිහට නවත්තලා තිබුණු BMW මෝටර රථය පහුගිය ඔක්තෝබර් 4 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල විමර්ශනාංශයේ පරීක්ෂාවට ලක් වෙලා තිබුණා. ඊට පස්සේ තමයි මේ අදාළ විමර්ශන සිදු වුණේ. ප්‍රතිඵලයක් හැටියට ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට අරගෙන ඔක්තෝබර් 30 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන්නයි නියම කළේ. පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරපු වාර්තා පිළිබඳව ටිකක් සංවාදාත්මක තත්වයක් ඇති වුණා. උදේ ගම්මන්පිලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වාර්තා සමාජගත කරන්න සහ ඒ පිළිබඳව පවත්වපු මාධ්‍ය හමු ප්‍රකාශ කරපු අදහස් නිසා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සිද්ධිය නැවතත් ටිකක් වැඩි වශයෙන් සමාජයේ කතා කරන මාතෘකාවක් බවට පත්වලා තිබුණා. ඒ පිළිබඳව ඊයේ දවසෙත් උදේ ගම්මන්පිල හිටපු අමාත්‍ය ආදාස් පල කිරීමක් කරා. ඔහු කිව්වේ තමන් අනාවරණය කරපු පාස්කු ප්‍රහාර වාර්තාව සත්‍යක් කියලා ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා කියලා.
මේ වාර්තාව ව්‍යාජ වාර්තාවක් කියලා කිසිසේත්ම ප්‍රකාශ කළේ නැහැ. ඒ නිසා මා ඉදිරිපත් කළ වාර්තාව සැබෑ වාර්තාව බව පිළිගැනීම පිළිබඳ විජිත හේරත් ඇමතුමාට මගේ ප්‍රණාමය මා මුලින්ම පුද කරනවා. ඒ වගේම අල්විස් වාර්තාවේ අඩංගු කරුණු පදනම් විරහිත අසත්‍ය කරුණු කියලා එතුමාගේ ප්‍රකාශය තුළ කිසිසේත්ම සඳහන් වුණේ නැහැ. ඒ වෙනුවට වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට මාධ්‍ය ප්‍රකාශක ඇමතිවරයා ඉදිරිපත් කරන්නේ හරිම අපූරු හේතු ටිකක්. විජිත හේරත් ඇමතිතුමා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ ඒ කමිටුවේ සභාපති ධූරයේ දැරූ විනිසුරුවරිය 2004 විෂමාචාර චෝදනාවක් මත රැකියාවෙන් ඉවත් වෙලා 2006 සිට නැවත සේවයට පැමිණියා කියන කාරණේ මත. විජිත හේරත් ඇමතිතුමා එතුමිය වසර දෙකක් සේවයේ නොසිටීම මත පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා නම් 2006 සිට 2023 දක්වා වසර 17ක් එතුමියෙන් විනිසුරුවරියක් විදිහට ලබා දුන්න තීන්දු සියල්ලත් ප්‍රතික්ෂේප කරනවාද? එහෙමනම් එතුමිය විනිසුරුවරියක් ලෙස ලබා දුන් සිරදඬුව වලින් ඒ සිරකරුවන් නිදහස් කරනවාද? දඩ අය කල අයගේ දඩ නැවත ඒ පුද්ගලයන්ට ආණ්ඩුව විසින් ගෙවනවාද? දික්කසාද කරපු අයව නැවත කසාද බන්ධනවාද කියන කාරණේ විජිත හේරත් මැතිතුමා රටට පැහැදිලි කළ යුතුයි.
මෙවර මහමැතිවරණයට අදාළව පොළොන්නරුවේ ඊයේ දවසේ ජනරැලියකට සහභාගී වුණා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා. නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ උදා වෙන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ කාලය කියලා ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී සඳහන් කළා. ඒ වගේම මහමැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පස්සේ 25 දෙනෙකුගෙන් පමණක් සමන්විත කැබිනට් මණ්ඩලයක් සකස් කරලා ඒ හරහා ක්‍රියාත්මක වෙන්න සූදානම් කියලායි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පොළොන්නරුවේ පැවැත්වුණු ජනරැලියේදී සඳහන් කළේ.
දැන් අපේ ජයග්‍රහණයෙන් පසුව ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් හදලා මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා දක්වා රටේ අත්‍යවශ්‍ය සේවාවන් බිඳවැටෙන්නේ නොදී රටේ සාමාන්‍ය තත්ත්වය පවත්වාගෙන යමින් ජනතාවට අවශ්‍ය සහන සහ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය සලසුන් සකස් කරමින් ඉදිරියට යමින් තිබෙනවා. හැබැයි නොවැම්බර් මාසේ 14 වෙනිදා මේ මහා ජයග්‍රහණයෙන් පසුව අපි උපරිම 25 දෙනෙක් නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක් හදනවා. උපරිම 25යි. අපි තමුන් වහන්සේලාට කිව් පරිදි රාජ්‍ය අමාත්‍යවරුනේ ප්‍රමාණය ඒ කැබිනට් අමාත්‍යංශ වලට ගැලපෙන සරිලන නියෝජ්‍ය අමාත්‍යරු සංඛ්‍යාව පත් කරනවා. එතෙන් සිට අපි ක්‍රමානුකූලව මේ රට ගොඩනැගීමත් රටේ ජනතාවගේ මූලික වමනාවන් ඉටු කිරීම සඳහා ජාතික ජනබල වේගයේ විසින් ඉදිරිපත් කොට තිබෙන ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන අඩංගු සියල්ල අපි ක්‍රියාවට නගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රියාවට නගන බව අපි ඔබට සහතිකයක් දෙනවා.
ඊයේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයින් හමුවීමක් සිද්ධ වුණා. මේ අවස්ථාවේදී රාජ්‍ය සේවක වැටුප්වැඩි කිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා. ඔහු කිව්වේ රාජ්‍ය සේවක වැටුප්වැඩි කරන්න තමන් නීත්‍යානුකූලව කැබිනට් තීරණයක් ගත්තා. ඒ සඳහා මුදල් වෙන් කරලා තියෙද්දි මේ තීරණය වහම ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියලා තමයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැත්වුණු හමුවේ ඔවුන් ඉදිරියේ අදහස් පළ කරමින් සඳහන් කළේ.
ඒ පත්‍රිකාව අනුව මම අත්සන් කළා තියෙන්නේ ජනාධිපති හැටියට. දැන් මෙතෙන්ට වෙන කාගේවත් භාණ්ඩාගාරයේ අදහස් මොකක්වත් වමනා නැහැ. ඇත්ත වශයෙන්ම කැබිනට් මණ්ඩලයට පුළුවන් ඕනෑම තීරණයක් අරගන්න. මුදල් තියෙනවා. මුදල් නැති වුණොත් හරි පුදුම එකක්. දැන් ආණ්ඩුවට මේ පිළිබඳ මුදල් නැත්තම් මොකද්ද උනේ කියලා අපිට කියන්න ඕනේ. මොකද මෙතෙන්ට මුදල් තිබුණා. මේක කල් දාන්න එපා. මොකද ජනතාවට ජීවත් වෙන්න බෑ. ඒක ඔය ගිහින් ඔය පොරොන්දුනේ මාලිමාව. දැන් එහෙනම් අපි දුන්නේ හරි කරන්නේ. මම කියන්නේ මේක ජනවාරි මාසේ ඉඳන් ක්‍රියාත්මක කරන්න ඕනේ. මගේ අදහසුනේ මේකෙන් ජයග්‍රහණය කරා නම් දෙසැම්බර් මාසේ අන්තිමේ නැත්නම් ජනවාරි මාසේ පළවෙනි සතියේ දෙකේදී මේක සම්මත කරලා ජනවාරි අන්තිමේදී ගෙවන්න. පෙබ්‍රවාරි මාර්තු ගියම කල් දාන්න එපා. මාර්තු මාසේ අප්‍රේල් කියලා ටිකක් සල්ලි අතේ තියෙන්න ඕනේ මේ සැරේ සිංහල අවුරුද්ද. එහෙනම් මේක නීති අනුකූලයි. කරුණාකරලා ඔබ තමයි දැන් මේක ඉදිරියට ගෙනියන්න ඕනේ.
යලිත් හෙට දිනේ හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.